Honorable Minister Eran Vikramaduthuma.
Stuti. Ada jatika vigrana panat ketum pata indiripat kirima manghitane bohoma vedagat karya baryak ape rajaya dedas pahalvedi pancha vidha kriyavali pratipatti prakashanaya indiripat karunu kota e prakashanaya tula tibuna එක පනතක් ඇවිල්ලා අපි ඉදිරිපත් කරන බලාපොරොත්තුුනේ විගණන පනත. නමුත් දැනටම සඳහන් කරලා තියෙනවා වගේ ඒ විගණන පනත ගෙනෙන්නට ප්‍රමාදයක් ඇති වෙලා තියෙනවා. ඇතරම මේ විගණන පනතෙන් කරන්න හදන්නේ විගණාකාධිපති ඒ වගේම විගණනය ක්‍රියාවලිය ශක්තිමත් කිරීමක්. අපේ රටේ අපි දන්නවා විශේෂයෙන්ම මුදල් ඒ වගේ සම්පත් විශාල අවභාවිතයක් තියෙනවා. මේක සෑහෙන දීර්ඝ කාලයකට පවතින අවභාවිතයක්. මේ අවභාවිතය අවම කර ගැනීමට පාර්ලිමේන්තු අධීක්ෂණය තියෙනවා. නමුත් පාර්ලිමේන්තු අධීක්ෂණයට උපකාරී වෙන්නේ විශේෂයෙන්ම ප්‍රධාන වශයෙන්ම විගණාකාධිපති විගණාකාධිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලියයි ඒ රපොත්තු තමයි විශේෂයෙන්ම අපිට උපකාර වෙන්නේ. ඉතින් ඒ ක්‍රියාදාමය අනිවාර්යෙන්ම ශක්තිමත් කළ යුතුයි. ඒකයි මේ පනතේ අරමුණ. එතකොට තව ගැටලුවක් තියෙනවා විශේෂයෙන්ම අද සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීතුමා කතා කරනකොට නොයෙකුත් අඩුපාඩු පෙන්වලා දුන්නා මේ යෝජිත පනත තුල. මෙතන මං හිතන්නේ තව තියෙන ගැටලුවක් ඇවිල්ලා පනතක් ඉදිරිපත් කරනකොට විගණනේ බලයයි ඒ වගේම අධිකරණ බලයයි කොහොමද ඒක සමතුලිත කරගන්නේ කියන එක. මොකද විගණනය කියන්නේ එකක්, ඒ වගේම කවුරු හරි වරදක් කරලා තියෙනවා නම් දූෂණයක් කරලා තියෙනවා නම් ඒකට ඒ අය වග කියන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි එයාට දඬුවමක් දෙන්න ඕනේ. එතකොට ඒ දඬුවම කොතනින්ද දෙන්න ඕනේ, කවුද දෙන්න ඕනේ කියන ඒ ගැටලුව තියෙනවා. ඉතින් විගණන බලතලයයි අධිකරණ බලතලයයි අපි ඒක හිතනද ගැටලුවක් තියෙනස්. ඒක මං හිතන්නේ වෙන් එකක් අනිකෙන් වෙන් වෙන්න ඕනේ, සමතුලිතභාවයක් තියෙන්න ඕනේ. නමුත් ඒ වගේම විගණාකාධිපතිගේ බලය අපි ශක්තිමත් කරන්න ඕනේ එතුමට යම් ක්‍රියාවලීන් ගන්න. දැන් හඳුන්නෙත් මන්ත්‍රීතුමා කතා කරනකොට කිව්වා මං හිතන්නේ කෙනියාවේ අලුත් විගණන පනත ගැන සඳහන් කළා කිව්වා විගණාකාධිපතිතුමාට ඒ වගේ දූෂණයක් වංචාවක් දැක්කොත් ඔහු විගණනය කරන අවස්ථාවේදී ඒක ඔහුට කෙලින්ම පොලිසියට ඒක දන්වන්න පුළුවන් කියලා. මං හිතන්නේ ඒ වගේ බලතල ඇත්තටම අපිට දෙන්න පුළුවන්. මොකද ඒක අධිකරණ බලයක් නෙමෙයි, ඒක කෙලින්ම ක්‍රියාවලියට යොමු කිරීමක්, පටන් ගැන්මක්. ඉතින් මං හිතන්නේ ඒ වගේ ඒ අදහස හුඟක් හොඳයි කියලා මමත් හිතනවා. එවැනි දෙයක් තියෙනවා නම් අපේ රජය 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා පත් වුණාට පසුව අපි 19 වෙනි සංශෝධනය ගෙනාවා. මේකෙන් කොමිෂන් සභාවල් කීපයක්ම අපි පත් කළා. ඒ කොමිෂන් සභාවල් පත් කළා ඒ වගේම අපි මේ විගණන කොමිෂන් සභාවත් එතන සඳහන් කරලා තියෙනවා. ඉතින් අර ප්‍රමාදය ගැන කතා කරපුවාම ඔව් ප්‍රමාදයක් ඇති වෙලා තියෙනවා. මේක ඉතා සුපරීක්ෂාකාරීව සකස් කිරීමට රජය උපරිම සැලකිල්ලක් අරගෙන තියෙනවා. ඒ වගේම අදහස් නිරීක්ෂණ නිලධාරීන්ගෙන් වෙනත් ස්ථානවලින් ආපු ඒවා අපි සියල්ලක්ම සැලකිල්ලට අරගෙන තමයි මේ පනත ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට මේ පනතේ අපි දන්නවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දෙන බලතල රාජ්‍ය මූලයේ සම්බන්ධව විගණාකාධිපතියට දෙන බලතලට අමතරව 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ඒ සංශෝධිත ව්‍යවස්ථාවේ 41 ව්‍යවස්ථාවේ උපලේඛනයේ සඳහන් ස්වාධීන කොමිෂන් සභාවත් මේකෙන් අපි පිහිටුවලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා එක්සත් ජාතීන්ගේ සංවිධානය 60 66 වන ඒ සැසිවාරය පවත්වනකොට මහා මණ්ඩලයේ එතන සඳහන් කළා විගණකාධිපතිර විගණන ආයතනවල ස්වාධීනත්වයේ රකින්න ඕනේ ඒක එක්කෝ විවස්ථාවෙන් හෝ වෙනම පනතක් ගෙනල්ලත් ඒක රකින්න ඕනේ කියලා මං හිතන්නේ ඒ දේ අද අපි සිද්ධ කරනවා මේ පනත ඉදිරිපත් කිරීමෙන් මම බොහොම කෙටියෙන් සඳහන් කළොත් අද සභාව තුළ ඇති වුණ විවාදය තුළ යම්කිසි යෝජනා ඇති වුණා එකක් ඇවිල්ලා සඳහන් කළා මේ මේකේ විශේෂයෙන්ම වරදක් වෙලා තියෙනකොට එතකොට ඒකේ අභියාචනාවක් දැමීමේ ක්‍රමවේදයේ අඩුපාඩු තියෙනවා කියලා. නමුත් මම සඳහන් කරන්නට ඕනේ මං හිතන්නේ සමහර කතා කරපු අනිත් මන්ත්‍රීවරුත් දැනටම සඳහන් කළා ඒකේ ඒ අඩුපාඩුවෙන් හැබැයි හොරකමක් වෙලා තියෙනවා නම් ඒ කියන්නේ ක්‍රමවේදයේ ප්‍රශ්නයක් තියෙනවා නම් අධිභාරයක් යොදවන්න පුළුවන් ඒකට අභියාචනයක් දාන්න පුළුවන් ඒකට යොදවලා තියෙන සමහරාලවට දඬුවමේ ප්‍රමාණය අඩු වැඩි කියලා අපි හිතන්න පුළුවන් නමුත් මේක හරහා ඒ මුළු කියන්නේ ඇති වුණා නම් අලාභයක් ඇති වුණා නම් ඒ මුළු අලාභයම පියවන්න බැරි බව මමත් පිළිගන්නවා මේ පනත හරහම එතකොට ඒකේ දැනට තියෙන ක්‍රමවේදය ඇවිල්ලා සාමාන්‍ය නීතිය හරහා දඬු නීති සංග්‍රහය හරහා කරන්න පුළුවන් ඒක දූෂණය වංචාව වගේ දෙයක් නම් අපිට තියෙන ගැටලුව මේකයි හුඟක් වෙලාවට අපිට අපේ රටේ නීතිය ක්‍රියාත්මක වීමේ ප්‍රමාදයන් තියෙන නිසා ඒක මූලික ප්‍රශ්නයක් ඒ නිසා සමහර වෙලාවට අපි සමහරට අපිට වැයමක් තියෙන්න පුළුවන් අපිට අනිත් අනපනත් හරහා සමහර වෙලාවට ඒ ප්‍රශ්නත් විසඳන්න පුළුවන්ද කියන එක මං හිතන්නේ ඇත්තටම ඒ මූලික ප්‍රශ්නය විසඳන්න අපහසුයි මේ වගේ නීති පැනවීමෙන් මොකද ඒක මූලික ගැටලුවක් මූලික ප්‍රශ්නයක් ඒක විසඳන්නට පුළුවන් අර වංචාව දූෂණයට ළඟදී උසස් අධිකරණ හදන්න අපි පනතක් ගෙනල්ලා සම්මත කරගත්තා ඒ ක්‍රියාවලිය දැන් ඉදිරියට යනවා එවැනි ක්‍රියාවලීන් අපිට හොයන්න වෙනවා අධිකරණය හරහා ඒ දේ ඉෂ්ට කරන්න. ඒ වගේම සඳහන් කළා විගණකාධිපති විශේෂයෙන්ම මේ 7 වෙනි කොටසේ තියෙනවා එකී තැනැත්තාට නොවැළැක්විය හැකි තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලිකව පෙනී සිටීමට නොහැකි අවස්ථාවකදී ඔහු විසින් ඒ වෙනුවෙන් විගණකාධිපතිවරයා හෝ ඔහු විසින් බලය පවරන ලද වෙනත් යම් තැනැත්තෙකු ඉන්ද්‍රියේ පෙනී සිටීම සඳහා එම විෂය පිළිබඳව මනා දැනුමක් ඇති වෙන තැනැත්තෙකු නම් කරනු ලැබිය හැකිය කියන එක. මං හිතන්නේ මෙතනින් අදහස් කළේ විශේෂයෙන්ම විශාල වගකීම් තියෙන නිලධාරීන් ලේකම්වරු වගේ අයට සමහරාලාවට හැම අවස්ථාවකදීම පෙනී සිටින්න බැරි වෙන්න පුළුවන් හොඳ හේතු තියෙන්න පුළුවන් එතකොට වෙනත් කෙනෙකුට නමුත් දැනුම තියෙන කෙනෙක් යන්න ඕනේ කියලා. නමුත් ඒකේ ඉතුරු වගන්තියෙම කියනවා ඊළඟ වගන්තියෙම කියනවා සුවකීය කාර්ය හා කාර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේදී සහ ඉටු කිරීමේදී විගණකාධිපතිවරයා හෝ ඔහු විසින් බලය පවරන ලද යම් නිලධාරියෙකු වෙනත් යම් තැනැත්තෙකුගේ හෝ අධිකාරියක් මැදිහත් වීමකට හෝ බලපෑම් කිරීමකට යටත් නොවිය යුතුය කියලා. මම මේක විතරක් අදාළ කරගන්නේ නැහැ. නමුත් සාමාන්‍යයෙන් ඒ පෙනෙන තැනැත්තා විගණකාධිපතිවරයාට පිළිගත හැකි තැනැත්තෙක් විය යුතුයි. මං හිතන්නේ ඒකෙන් අපිට පිටට යන්න බෑ. වෙන කවුරු හරි එවලා අපිට වසන් කරන්න බෑ වරදක් වෙලා තියෙනවා නම් වංචාවක් වෙලා තියෙනවා නම්. විගණකාධිපතිවරයාට පිළිගත හැකි පුද්ගලයෙක් වෙන්න ඕනේ. එතකොට විගණකාධිපතිවරයාට කියන්න පුළුවන් හරි අද එන්න බැරි නම් අනාගතයේදී ඒ පුද්ගලයාට එන්න පුළුවන් කියලා අලුත් දිනයක් කතා කරන්න පුළුවන්. කතා කරන්න.
දරු එමතුමා මං ඉතාමත් එකඟ වෙනවා ඔබතුමාගේ අදහසට. මම කියන්නේත් ඒකමයි. නමුත් මේ වාක්‍ය ඇතුළට ඒ පොඩ්ඩ එන්න ඕන. විගණකාධිපතිවරයා විසින් අනුමත කරන එමන පිටිකමාධිපතිවරයා විසින් පිළිගන්න තැනැත්තෙක්. ඒක ආවනම් ඔබතුමා කියන දේ සම්පූර්ණ වෙනවා. අර යටකොටසින් ඒක එන්නේ නැහැ. යටකොටසින් කියන්නේ විගණකාධිපතිවරයා හෝ ඔහුගේ බලය පවර්තලා ඇතුළට බලපෑම් කරන්න බෑ කියලා විතරයි. ඒකෙන් කියන්නේ අර නම් කරන දැනත්තා විගණ රාජපතිවරයාට ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කියලා. සුදුසුකම් නැති කෙනෙක් නා මනා දැනුම තියෙන පුජ්‍යලයා කියලා තීරණය කරන්නේ විගණ රාජපති නෙමෙයිනේ. නම් කරන දැනත්තනේ. ඒකින්ද විගණ රාජපතිවරයා ඒකට සෑහීමකටපත් විය යුතුයි කියන එක එකතු වෙන්න ඕනේ. එහෙම වුණා නම් හොඳටම හොඳයි.
ඔව් ඉතින් ඒකේ අපහැදිලිතාවයක් වෙන්න පුළුවන්. නමුත් මූලධර්මය අනිවාර්යයෙන්ම විගණාකාධිපතිවරයා පිළිගත යුතු තැනැත්තෙක් වෙන්නම ඕනේ. වෙන එක්කෙනෙක්ට ඇවිල්ලා ඉදිරිපත් වෙන්න බැහැ. පිළිගත හැකි තැනැත්තෙක් විය යුතුයි. නැත්තම් අපිට මේ සම්බන්ධයක් නැති පුද්ගලෙක් එතනට එවන්න පුළුවන්. ඉතින් ඒ මූලධර්මය මම හිතුව විදියට ඒ මූලධර්මය මෙතන අඩංගුයි කියලා ඒකේ අපහැදිලිතාවයක් තියෙනවනම් අපි ඒක නීතිපති දෙපාර්තමේන්තුවට ඒක අපි යොමු කළ යුතුයි. මම තව අවසාන කරුණක් මෙතන කියන්න කැමැති. තව එකක් කිව්වා මේ තොරතුරු දැනගැනීමේ පනත මේකෙන් සීමා වෙනවා කියන අදහස තියෙනවා. එකක් ඇවිල්ලා 9 තියෙනවා එක. ඒ වගේම ඒක පාර්ලිමේන්තුවට යොමු කරන්න පුළුවන් කියන එක. දැන් ඇත්තටම තොරතුරු දැනගැනීමේ පනත සීමා කරන්න කිසිම අදහසක් නැහැ මේ වෙන වෙන පනත් ගෙනල්ලා. මොකද තොරතුරු දැනගැනීමේ පනත ගෙනාවෙත් අපේ රජයයි ඒ පනත ගෙනාවේ. තොරතුරු දැනගැනීමේ පනත ගැන අවුරුදු ගණනාවකට මේ සභාව තුළ සාකච්ඡා වෙලා තිනවා. මේ පුරවැසියට මේ අයිතිවාසිකම අවුරුදු 200කට උඩදී තමයි සමහර රටවල්වල දුන්නේ. ආසියාවේ සාක් හැම රටකම වගේම මේ අයිතිය තියෙනවා. ඉතින් ලංකාවේ මේ අයිතිය ලැබුණේ 2015 අප්‍රේල් මාසයෙන් පස්සේ. ඉතින් ඒක සීමා කරන්න රජයට කිසිම අදහසක් නැහැ. එතකොට මෙතන මං හිතන්නේ මේකේ අපහැදිලිතාවයක් තියෙනවා නම් ඒක සීමා කරන්න අදහසක් නැහැ. නමුත් විගණාකාධිපතිවරයාට ඇත්තටම ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්, විශේෂයෙන්ම ක්‍රිමිනල් ඉන්වෙස්ටිගේෂන් එකක්. ඒ වගේ දූෂිත දෙයක් සොයාගෙන යනකොට සමහරවිට ඒ කරුණු ප්‍රසිද්ධ කරන්නට බෑ. ඒ කරුණු ප්‍රසිද්ධ කරන්න බෑ. මොකද නැත්තම් ඒක ඒ කරන සොයා ගැනීමටත් පසුව ඉදිරිපත් කරන්න යන අධිකරණ ක්‍රියාවලියට ඒක ගැටලුවක් වෙන්නට පුළුවන්. ඒ නිසා මං හිතන්නේ මෙතන අපහැදිලිතාවයක් තියෙනවා නම් තොරතුරු දැනගැනීමේ පනතට කිසිම පටලවිල්ලක් නොමැතිව ඒ මං හිතන්නේ ඒ ආරක්ෂාව විගණාකාධිපතිතුමාට ලබා දිය යුතුයි. මං අවසානයෙන් කියන්නට ඕනේ මට ප්‍රථමයෙන් කතා කරපු මන්ත්‍රීතුමා කතා කරලා මං හිතන්නේ යොමු වීමා කළා මේ අර්ථසාතක අරමුදලෙන් සමහරට මේ පර්පෙචුවල් ට්‍රෙෂරි සමාගමෙන් හරිද වෙච්ච අක්‍රමිකතාවයන් සංගවන්න ක්‍රියාත්මක කරනවා වගේ කියලා ඇඟීමක් කළා රජය මේ වගේ ක්‍රියාවලියක යෙදවෙනවා කියලා. එහෙම කිසිම දෙයක් නැහැ. ඇත්තටම විශේෂයෙන්ම සඳහන් කළා අර්ථසාතක අරමුදල අවසන් කරන අර්ථසාතක අරමුදල ගැන සඳහන් කළා. අර්ථසාතක අරමුදල අපි අනිවාර්යෙන්ම ආරක්ෂා කරන්න ඕනේ. මගේ ජීවිත කාලයේම මමත් මුදල් දැම්මේ අර්ථසාතක අරමුදලට තමයි. ඒ මුදලෙන් තමයි විශ්‍රාම ජීවිතය ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක අපි අනිවාර්යෙන්ම ආරක්ෂා කරන්න ඕනේ. නමුත් මේ අර්ථසාතක අරමුදලේ අවභාවිතයක් වෙලා තියෙනවා. ඒක වෙලා තියෙන්නේ ඊයේ පෙරේදා විතරක් නෙමෙයි. සෑහෙන කාලයකට මේ අවභාවිතය වෙලා තියෙනවා. ඒ නිසා මහා බැංකුව දැන් ක්‍රියාත්මක කරගෙන යනවා ෆොරෙන්සික් ඔඩිට් එකක් කරන්න. ඒවා පත්තරවල ප්‍රකාශ කරලා තිනවා. විදේශ විගණන සමාගම් වලට ආරාධනා කරලා තිනවා. 2018 ජූලි මාසයේ අවසන් වෙන්න ප්‍රථමයෙන් එයාට ඉල්ලන්නට පුළුවන් ඒ ෆොරෙන්සික් ඔඩිට් එකට සහභාගී වෙලා අපි අර්ථසාත්ක අරමුදලේ මේ 2015 නෙමෙයි 2015ට ඉස්සල කාලයටත් ගිහිල්ලා ඒක ගැන හොයලා බලලා ඒක අපි ප්‍රසිද්ධ කරලා හොරකම් කරපු අයට දඬුවම් දෙනවාමයි කියන එකත් මෙතන සඳහන් කරන්න අවශ්‍යයි. ස්තුතියි.
උර ප්‍රියදර්ශන ජාපා
ඕඩර් ප්ලීස් ගරු
කෙසන් විධායකගේ 2 ද චෙයාර්
ගරු
හරිමන්තුමා
මුල් ආසනාරූඪ මන්ත්‍රීතුමනි අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න මහජන පරමාධිපත්‍යය රැකගන්න රජයේ මුදල් අවභාවිතාවෙන් වළක්වන්න ඕනම රටක් ක්‍රියා කිරීම ඉතාමත්ම අත්‍යවශ්‍ය කාරණාවක්. අපි ගත්තොත් ඕනම් ප්‍රජාතන්ත්‍රවාදී රටක මේ මූලධර්ම අඩංගු වුණොත් ඒ පිළිබඳ නීතියේ පැහැදිලිතාවයන් තිබෙනවා නම් ඒ රටවල් බොහෝම වේගයෙන් ඉදිරියට ගොසින් තිබෙනවා. විශේෂයෙන්ම ලංකාවේ මේ විගණනය පිළිබඳ සෑහෙන ඉතිහාසයක් තියෙනවා. ප්‍රධාන යුගයේදී පටන්ගත්ත මේ විගණන ක්‍රමය අඩුපාඩු සහිත වුණත් ලොකු වැඩ කොටසක් මේ විගණන දෙපාර්තමේන්තුව හරහා සිදු වුණා කියන එක විතරක් මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. මොකද මටත් අවස්ථාවක් හම්බුණා මේ පාර්ලිමේන්තුවට පැමිණ දා පටන් ප්‍රධාන කමිටු දෙකේම කෝප් කමිටුවෙත් රාජ්‍ය ගිණුම්කාරක සභාවෙත් ක්‍රියා කරන්න. ඒවාගේ මට වසර කීපයක් රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සභාපතිවරයා හැටියටත් වැඩ කරන්න පුළුවන් වුණා. එනිසා අපි දන්නවා කොයි තරන්දුරට වැදගත්ද කියලා රාජ්‍යයක වියදම් පිළිබඳ නිවැරදි ගිණුම් පවත්වා ගැනීම. ඇත්තටම විගණකාදී දෙපාර්තමේන්තුවකට මොන පනතක් ගෙනාවත් රාජ්‍යයේ සියලූම ගිණුම් එලෙසම පටන්ගන් විගණනය කරන්න හරි අමාරු. ඔවුන්ටත් පුළුවන් වෙන්නේ යම් නියදියක් මත පරීක්ෂණයක් කරන්න. විශේෂයෙන්ම අපේ ව්‍යවස්ථාවෙනුත් මේ විගණකාධිපතිවරයාව විශේෂ පුද්ගලයෙක් බවට පත් කරලා තිබුණා. නමුත් දිගින් දිගටම තිබුණු ප්‍රශ්නය තමයි මේ විගණකාධිපතිවරයා ක්‍රියා කිරීමේදී හෝ විගණකාධිපතිවරයාගේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ක්‍රියා කිරීමේදී රාජ්‍යාංශයේ සිදුවන යම් යම් දේවල් සම්බන්ධයෙන් ඍජු තීන්දුව ගැනීමට අවශ්‍ය කරන නීති පද්ධතියක් අපේ රටේ තිබුණේ නැහැ. ඒ වෙනුවට තිබුණේ අපේ තිබෙන ටෙන්ඩර් පටිපාටිය, අපේ තිබෙන මුදල් රෙගුලාසි, මේ මත තමයි බොහෝ විට අවශ්‍ය කටයුතු කෙරුණේ. අද මම ස්තුතිවන්ත වෙනවා මේ විගණන පන්ත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්. ඒවාගේම මම පසුගේ කාලයේ පුරාම විශේෂයෙන් මායදුන්න මැතිතුමා, හිටපු විගණකාධිපතිතුමා සහ වර්තමාන විගණකාධිපතිතුමා දක්වා වන මහදන්න කාලය ඇතුළත ඒ විගණකාධිපතිවරුන් නිසාල ස්වාධීනතාවයකින් තමන්ගේ අදහස් ප්‍රකාශ කළා. මේ විගණන පනතක් ගේන්න උත්සාහ කෙරුවා. මට මෙතන කතාවේදී තේරුණු දෙයක් තමයි මේ කාර්යයේදී මේ විගණනෙන් ක්‍රියාත්මක වෙන්න උත්සාහ කරන්නේ අධිභාරයක් පැනවීම කියලා. මම ඒක විතරක් මේ විගණන පන්තේ අත්‍යවශ්‍ය දෙයක් හැටියට මං හඳුන්වන්නේ නැහැ. අධිභාරයක් පනවන්නේ ප්‍රධාන කාරණා හතරක් සිදු නුනොත්. ඒ කියන්නේ යම් නිලධාරියෙක් වංචාවක්, නොසලකිල්ලක්, සාවද්‍ය පරිහරණයක් හෝ දූෂණයක් හේතු කරගෙන කරන විගණන පරීක්ෂණයකදී අන්නේ නිලධාරියට හෝ තැනැත්තන්ට පුළුවන් මේ විගණනය කරන්න. ඒ නිසා මං හිතනවා මේ වැඩපිළිවෙලේදී අපි පිළිගන්න ඕන එක පැත්තකින් සමහර අංශවල ඌනතා තියෙනවා. සමහර බොහෝ රාජ්‍ය නිලධාරීන් අපි ඒ පැත්තත් කියන්න ඕන ඉතාමත්ම අවංක සේවාවකුත් ඉටු කරන මේ දෙපාර්ශ්වය අතර තියෙන ප්‍රශ්නයක්. නමුත් සමහරුන්ගේ තියෙන වැරදි ක්‍රියාමාර්ග නිසා රටට ඇති වෙලා තියෙන පාඩුව මේ කුඩා පාඩු හැටියට ගණන් ගන්න බෑ, මහා පාඩු හැටියට තමයි ගණන් ගන්න වෙන්නේ. මට කලින් කතා කරපු වාස්දේව නානායක්කාර මන්ත්‍රීතුමා කිව්වාගේ අපේ රටේ දඳුම්කරය මගින් සිදුලා තියෙන පාඩුව අත්වසෙම විගණකාධිපතිතුමාටත් හරියාකාරව කියාගන්න බැරි තරමටම වැඩි. වංචාවල් නොසලකිල්ල කියන්නේ ඒකයි. අපේ රටේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, ඒ වගේම ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා. ලෝකේ දියුණු රටවල් වල එවැනි දැවැන්ත ප්‍රමාණයක් නැහැ. ඒවා පෞද්ගලික අංශය විසින් පාලනය කරනු ලබන අංශ තමයි තියෙන්නේ. අපේ රටේ තිබෙනවා විශාල ප්‍රමාණයක්. ඒ විශාල ප්‍රමාණය අපි මේ පාර්ලිමේන්තුවෙන් ඉදිරියට දාන මුදල් එහෙම නැත්නම් අයවැයකින් යොදන මුදල් පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කිරීමේදී සිදුවන තත්ත්වයන් පිළිබඳ පාර්ලිමේන්තුවටත් ඒ වගේම රටටත් ප්‍රශ්නයක් තියෙනවා. එන ඒ නිසා විගණන පනතක් හරහා මේක යම් ආකාරයක ක්‍රමවේදයකට යටත් කිරීම මං හිතනවා ඉතාමත්ම අවශ්‍යයි කියලා. ඇත්ත වශයෙන්ම මේ පනත ක්‍රියාත්මක කිරීම සඳහා වැදගත් අංශ දෙකක් මං ඔබතුමන්ලාගේ අවධානයට යොමු කරන්න කැමති. පුහුණුව ලබා දීම. මොකද අද අපි ඉන්නේ වාණිජ සමාජයක් ඇතුලේ. රජයේ වාණිජ ක්‍රියාකාරකම් විශාල ප්‍රමාණයක් කරනවා. ඒ වාණිජ ක්‍රියාකාරකම් කිරීමේදී සමහර අවස්ථාවලදී රාජ්‍ය නිලධාරීන්ට විවිධාකාර තීන්දු ගන්න වෙනවා. ඒ තීන්දුවක් ප්‍රශ්නගත තීන්දුවක් බවට පත් වෙනවා. නමුත් තමන් සද්භාවයෙන් ක්‍රියා කෙරුවා කියලා ඔප්පු කරන්න පුළුවන් කමක් ඇති වුණොත් ඒ සම්බන්ධයෙන් විගණනයන් සාධාරණ ලෙස මේ ගැන බලાવી කියලා මං විශ්වාස කරනවා. මොකද එහෙම නැත්තම් මේක විගණනයේ පොලිස් කාර්යයක් බවටත් රාජ්‍ය නිලධාරියා හැම විටම සැකයට භාජනය වෙන පුද්ගලයෙක් හැටියටත් තිබුණොත් මේක කිසිම ආණ්ඩුවකට යහපත් ප්‍රතිඵලයක් ඇති කරන්නේ නැහැ. එනිසා මේ ගන්න පණ්ඩතත් එක්ක එන්න ඕන වැදගත් දෙයක් තමයි දෙපාර්ශ්වයටම පුහුණු ඇති වෙන්න ඕනේ. හැම වෙලාවෙම නිලධාරීන් විගණනය කරන නිලධාරි විගණනයට ලක් වෙන නිලධාරීනුත් තමන් කරන කාර්ය පිළිබඳ මනා පරිචයකින් වැඩ කරන්න ඕනේ කියලා අපි පිළිගන්න ඕනේ. මම දන්නවා අපේ ලංකාවේ විශේෂයෙන්ම බාණ්ඩ මිලදී ගැනීම බාය කටයුතු වලදී හුඟක් කලාවට ටෙන්ඩර් ක්‍රමයේ අවම මිලට තමයි ඒවා දෙන්න ඕනේ. හැබැයි ලංකාවට විවිධ තැන්වලින් එන කිසිම ප්‍රමිතියක් නැති බාණ්ඩ හරහා ලංකාවේ ආණ්ඩුවට විශාල පාඩුවක් සිද්ධ වෙන බව අපි නිරන්තරයෙන්ම දැකලා තියෙනවා. සමහර රජයේ කාර්යාලවල ඒ ඉතාමත්ම තත්වයෙන් බාල බාණ්ඩ ලබා ගැනීමට සිදුවීම නිසා ඇතිවෙන තත්වයන් අපි දැකලා තියෙනවා. ඊට හොඳ බාණ්ඩයක් ගන්න ගියොත් ඊට උඩමිලක්කට අනුමැතිය දුන්නොත් ඒක අනිවාර්යයෙන්ම මේ ක්‍රමයේ යටතේ විතරක් නෙමෙයි සාමාන්‍ය ක්‍රමයේ යටතේත් වැරදි. එතන මම හිතනවා අපි සියලු දෙනාම තේරුම් ගන්න ඕනේ මේකේ අරමුණ. මේකේ අරමුණ තව පොලිස් කාර්යයක් හදන එක නෙමෙයි. රටේ තිබෙන වියදම් කරන ආයතන සහ පුද්ගලයින් සහ නිලධාරීන් ඒ වියදම සාධාරණීකරණය කිරීමට සහ වඩා හොඳ විදියට ක්‍රියාකරන දිරිගැන්වීමක් හැටියටයි අපි සලකන්න ඕනේ. අපි එහෙම නැතුව හැම පණතක් මගින්ම ඉටු කරන්නේ යම් යම් අය තුළ භීතියක් ඇති කිරීමට කියන එක වුණොත් ඒක සාධාරණ සමාජයකට හොඳ අදහසක් නෙමෙයි. මම දන්නවා විගණකාධිපති දෙපාර්තමේන්තුවට විශාල වැඩ කොටසක් තියෙනවා. ඒ වැඩ කොටස ඉටු කිරීම සඳහා ඒ නිලධාරීන් මහා විශාල ප්‍රයත්නයක් දරනවා. ඒ ප්‍රයත්නයක් දරනකොට එයා සමගෙන විගණනයකදී මමත් එකඟ වෙනවා. විශේෂයෙන් යම් පුද්ගලයෙක් විගණනය සඳහා කැඳවනවා නම් ඔහු වෙනුවෙන් සහභාගි වෙනවා නම් ඒ පුද්ගලයා පිළිගැනීමක් තියෙන්න ඕන විගණකාධිපතිගේ. එහෙම නැත්නම් ඒක සාධාරණ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් මේ පනත ඇතුලේ රාජ්‍ය නිලධාරියෙකුටත් සාධාරණයක් ඉටු කළ තියෙනවා. මේ අභියාචනා කමිටුපත් කිරීමෙන් ඒ වගේම අධිකරණයට යාමට තියෙන ඉඩකඩ වැඩි කිරීමෙන් අධිභාරයන් පිළිබඳ විවිධ කරුණු ඉදිරිපත් කිරීමෙන් මූලික අධිභාරයෙන් පසු ඒ අභියාචනා කමිටු ඇති කිරීමේදී පුළුවන් තරම් දුරට සාධාරණ ඉටු කිරීමට මං හිතන්නේ මේ පනතෙන් ඉඩ ලැබිලා තියෙනවා. අපේ රටේ තියෙන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මේ රාජ්‍ය මුදල් වියපැහැදම් කිරීමේදී ඒ රාජ්‍ය මුදල් වියපැහැදම් කරන ආකාරය සහ ඉන් ලැබෙන ප්‍රතිලාභය පිළිබඳ ගණනයක් බොහෝ විට සිදුවෙන්නේ නැහැ. ඒ කියන්නේ ෆොරෙන්සික් ඔඩිට් එකක් සිදුවෙන්නේ නැහැ. අපි වියදම් කරනවා නම් රුපියලක් අපිට ඒ රුපියලම ප්‍රතිලාභයක් හැටියට ලැබෙනවද කියලා අපි කොහොමවත් එනක ගණන් හදන්නේ නැහැ. මේක විශාල අඩුපාඩුවක් හැටියට මම දකින්නේ. මම ඇමතිවරයෙක් හැටියට වැඩ කළා තියෙනවා බොහෝ කාලයක්. රාජ්‍ය ආයතන වල කරුණු පිළිබඳ මගේ අත්දැකීම් ගොඩක් තියෙනවා. අපි වියදම් කරන හැම මුදලකටම ඒ ප්‍රතිලාභය අපිට ලැබෙන්න ඕන කියන එක විගණනයේ ඉතා වැදගත් කාරණාවක්. ඉස්සර මට මතකයි අපි මුදු ගිනුම්කාරක සභාවලට එහෙම නැත්නම් කෝප් කපිටුන යනකොට මේ ලසන්තාල ගේවන්න අපේ වර්තමාන සභාපතිතුමත් ඉන්න නිසා බොහෝ විට අපිට දකින්න ලැබුණේ අවුරුදු 5කට 6කට එහා අවුරුදු වල තමයි විගණන වාර්තා එන්නේ. ඒ කාලේ වෙනකොට මේ නිලධාරියා විශ්‍රාම ගිහිල්ලා ඒ ගනුදෙනු සිද්ධ වෙන විදිහ අපි දන්නේ නැහැ. ඒ නිසා ඇත්තටම ඒක සාධාරණයක් උනේ නැහැ. නමුත් දැන් මේ වෙනකොට විශේෂයෙන්ම මේ ආණ්ඩුව කොච්චර පම්පෝරි ගැහුවත් කලින් රජයේ තියෙන කාලේ මේ තත්ත්වය අපි නිරවුල් කෙරුවා. නිරවුල් කළා නියමිත වසරවලට ඒක ගෙනාවා. අපි දන්නවා අව ලෝකේ අර මම මුලින් කිව්වාගේ ලෝකේ ඕනම රටක මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනේ මූලික ලක්ෂණයක් තමයි ආණ්ඩුවේ වැඩ කටයුතු වලින් රටේ මහජනයාට ප්‍රතිලාභයක් ඇති වෙන්න ඕනේ. ඒ වගේම මම හිතනවා රටේ වැඩ කටයුතු කර ගැනීම සඳහා කාර්යාල වලට යන පුද්ගලයින්ට ඒවා අනලස්ස සිදු කරනවාද කියලා බලන එකත් මේ විගණන කාර්යයේම කොටසක් හැටියට කියලා මම හිතනවා. රාජ්‍ය කාර්යාලයකට ගියාම හුඟක් වෙලාවට වැඩක් කරගන්න දවස් ගානක් රස්තියාදු වෙන්න ඕනේ. හේතු විරහිතව. සමහර වෙලාවට තමන් පුරවගෙන ආපු පෝර්මේ අන්තර්ගත ලේඛන පිළිබඳ විවිධ අවස්ථාවල විවිධ දැනුම් දීම් කරලා ඒ අය රස්තියාදු කරනවා. ඒ නිසා ලංකාවේ හුඟක් සාමාන්‍ය ජනයා රාජ්‍ය කාර්යාලයකට යනවා කියන්නේ මහමග රස්තියාදු වෙනවා කියන එකයි. සමහර වෙලාවට ඒ අය පැය ගණන් අදාළ නිලධාරියෙ ඉදිරිපිට වාඩි වෙලා ඉන්නවා. සාධාරණ හේතුවක් නිසාවත් නිලධාරියක් ඇස් උස්සලවත් ඒ ෆයිල් එක බලන්නේ නැහැ. එනිසා රාජ්‍ය කාර්යාල ඇතුලේ අතපසුකුණු වැඩ කරන්නේ නැති ලිපිගොනු රාශියක් තියෙනවා. මේ විගණන ඒකත් බලන්න ඕනේ. එවැනි කොච්චර තියෙනවද කියලා. ඒ නිසා එකිනෙකාව විමර්ශනය කරගැනීමේ ක්‍රමයක් ඇති කිරීමෙන් පමණයි මේ විගණන පනතක් සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් මේ විගණන පනත හදලා විගණනාධිපතිතුමාට ඔක්කොම බාර දීලා වැඩේ උන් නැති වුණාම මේක කෙරෙන්නේ නැහැ කියලා ඒ පැත්තට ඇඟිල්ල දික් කරනවට වඩා සෑම දෙනාම එකතු වෙන ක්‍රමවේදයක් මේ රාජ්‍ය සේවය ඇති කරන්න ඕනේ. රාජ්‍ය සේවය ඇතුලේ වගකීමක් තිබෙන්න ඕනේ හැම කෙනෙකුටම. ඒ වගකීම මත තමයි සාමාන්‍ය ජනතාවට සේවයක් අපිට ඇති කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මේ පනත් වල පරමාර්ථය මොකද්ද? මේ පරමාර්ථය හොරුවල් වෙන එක නෙමෙයිනේ. ඒ විතරක් නෙමෙයිනේ. ඒකත් කෙරෙන්න ඕනේ. ඒකේ අනික් ප්‍රතිඵලය තමයි මහජනතාවට අනලස්ව වැඩ කරන එක. ඒ නිසා මේ විගණන පනතේ යම් යම් සංශෝධනයන් සිදුවිය යුතුයි. ඒවා සිදු වෙන්න ඕනේ. මේ විගණන පනත අපි ඇත්තටම ටෙස්ට් එකට දැම්මට පස්සේ. ඒ නිසා මම හිතනවා සෑම කෙනෙක්ම මතක තබා යුතු ප්‍රධාන කරුණ තමයි මේ විගණනය මගින් කොහෙවත් පොලිසියක් හදන්නේ නැහැ කියලා. පොලිසියක් හැදෙන්නේ නැහැ කියලා. ඒ වගේම රාජ්‍ය සේවය ඉදිරියට ගෙන යාමට කාර්යක්ෂම කිරීමට මේ හේතුවක් වේදයි මම විශ්වාස කරනවා. හුඟක් වෙලාවට අපි කතා කරන්නේ හොරකමක් ගැන විතරයි. පාර්ලිමේන්තුවේ කට ඇරියොත් කවුරු හරි කියන්නේ හොරකමක් ගැන. හැබැයි කතා කරන මිනිස්සයාගෙත් මොකක් හරි තියෙනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදයට හරි වැඩක් නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ රටක පාලනය ගෙන යාම සඳහා අපි සියලු දෙනාම එක්ව ක්‍රියා කිරීම කියන අදහස. ඒ සඳහා වන්න නීති රීති අනපනත් ඇති කිරීම. ලෝකයේ ඇත්ත වටෙන්ම වර්තමානයේ බොහෝ කරුණු සම්බන්ධයෙන් නව නීති රීති ගොඩක් පැනවිලා තියෙනවා. මානව අයිතිවාසිකම්, ඒ වගේම පුවත්පත් නිදහස, මාධ්‍ය නිදහස, ඒ වගේම ඡන්ද අයිතිය, ඒ හුඟක් ඇති කිරීමට ක්‍රියා කළා තියෙනවා. මට මතකයි අපි රජයක් හැටියට තමයි ලංකාවේ මැතිවරණ වලට අනිවාර්යයෙන්ම හඳුනුම්පත් අවශ්‍යයි කියලා නීතියක් ගෙනාවේ. ඒ නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම සඳහා පසුගිය රජයේ විශාල කාර්යයක් ඉටු වුණා. කවුරු හරි කියනවා නම් ඒක එසේ නුණ කියලා එක වැරදි. අපි හැමෝම වහන්සි වෙන්න ඕනේ මහජනතාවට හිතවත් රාජ්‍ය සේවයක් නිර්මාණය කරන්නත් ඒ රාජ්‍ය සේවයෙන් නිසි ලෙස කළමනාකරණය කරන්නත්. එතැන්දි රාජ්‍ය නිලධාරිය තුළත් බියක් ඇතිවෙන් නරකයි අපිට උඩින් තොන්්ඩුවක් කෙල්ලා තියෙනවා නේද කිය. මොකද එහෙම වුණොත් ඒ අය වැඩකිරීම අතාරින. වැඩකිරීම අතෑරියොත් සම්පූර්ණයෙන්ම අපි හිතන පතන කාරය ඉටුවෙන්න්න. එනිසා මම මේක කියන්නේ මේ විගන්න පනතක් කරාමේ හොරුවල්ලන්න යන එකට නෙමේ කරන්න ඕන. වඩා කාර්යක්ෂම පාලනයක් ඇති කිරීමට අන්‍යෝන්‍ය සහය ලබාදීම. මෙ මේක ඇති කරන්න පුළුවන්න උතු විතරයි මේ විගන්න පනත වඩා සාර්ථක වෙන්නේ. එම නැත්තම් මේ විගන්න පනත ගෙනෙන්නේ හොරුන්ගල්ලන්න කියෙන මූලික තර්කය ඉස්සරාට ගෙනාවත් කවදාවත් ඒක සාර්ථකයකෙන් නැව දන්න රාජ්‍ය නිලධාරීන්ට තමන්ගේම තීන්දු ගත යුතුයි රාජ්‍යපාලනයේදී. නොයෙකුත් කාරණාවලදී. දමං අද දැක්කා අදමට දැනගන්න ලැබුණා විශේෂ චක්ලේඛනයක් යොමු වෙලා තියෙනවා සමෘද්ධි දීමනාව අලුතෙන් ලබා දීමේදී ඒක ප්‍රාදේශීය ලේකම් වෘගලෙන් ඉවත් කළා කියලා. එහෙම නේද? නැන්ද. ඒ කියන්නේ ප්‍රාදේශීය ලේකම් වෘගෙන් සමෘද්ධි දීමනාව ලබා දීමේ අවසාන තීන්දුව ගැනීම ඉවත් කළා. ඒක දෙන්න හදන්නේ කාටද දන්නේ නැහැ ඉවත් කළා. එතකොට දැන් මේ විගන්න පනත අද අපි සම්මත වුණාම මේ චක්‍රලේඛනය නීත්‍යානුකූල චක්‍රලේඛනයක්ද? ගහපු කෙනා ඇත්ත වශයෙන්ම නොසැලකිල්ලක් කරලා තියෙනවද? ඒ හරහා දූෂණයක් ඇති වෙනවද කියන එකත් හොයලා බලන්න ඕන. මොකද අන්තිමට මේක දේශපාලන වශයෙන් නම් සමෘද්ධිය ලබා දෙන්න යන්නේ. මම හිතනවා ඒක ඒ තරම් හොඳ දෙයක් හැටියට පේන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න යම් නිලධාරියෙකුට උනත් වැරදි තීන්දුවක් ලබා දුන්නොත් අද පටන් නිලධාරියා වැරදි තීන්දුව ඉටු කිරීමෙන් වැළකී සිටීම තමයි වඩා ඥානවන්ත කාරණේ. ඒක තමයි මට හිතෙන්නේ. ඒ නිසා මේ විගන්න පන්ත ඉතා හොඳ දෙයක්. මේ ගැන අපි සාකච්ඡා කරලා තියෙන වාර ගණනාවක්. ඒ හැම අවස්ථාවකම දෙපාර්ශ්වයේම සම්බන්ධයෙන් අපි කතා කරන්න ඕනේ. ඒ නිසා අපි ඔක්කොම එකතු වෙලා මේ රට දියුණු රටක් බවට පත් කරන මූලික කාරණාවලදී අපි කොයි පැත්තේ හිටියත් ඒට සහාය දෙන බව මතක් කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ඉතිහාසය ආපු ගමන් මග කණපිට හරවන්න පුළුවන් පනතක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේ ඒ ගැන අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීම ගැන විශේෂයෙන් අපි දන්නවා දේශපාලඥයා කිව්වහම හොරෙක් විදිහට තමයි ගමේ සැලකිල්ලක් ප්‍රදේශයේ සැලකිල්ලක් රටේ සැලකිල්ලක් තියෙන්නේ. මොකද ඒ තරම් මේ ක්ෂේත්‍රය තුළ ඒ වගේම පහුගිය දවස්වල දිහා බැලුවොත් මේ රටේ ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් වංචා දූෂණය කරපු දේ ඒ දේශපාලනය වගේම තමයි ඒවත් හරියට එළිදරව් වෙන්න පටන් ගත්තා. එහෙම අවකාශ තිබෙන අවකාශය නැති කරන්න එහෙම කාටත් රාජ්‍ය මුදල් අවභාවිතාවේ නවත්වන්න අවශ්‍ය අනපනතක් රටට හඳුන්වා දෙන අවස්ථාව ඇත්තටම ඉතිහාසයේ ස්වර්ණමය දවසක් බවට මේක එක් වේවි. අපි ඉතිහාසයට ගිහිල්ලා බැලුවොත් 1799 ඒ කියන්නේ බ්‍රිතාන්‍ය මේ ශ්‍රී ලංකාව යටත් කරගන්නත් අවුරුදු 16කට කලින් මේ රට විගණනය පනතක් තුලින් විගණනය වුණා කියලා ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම සිංහල රජ කාලයට ගිහිල්ලා බැලුවොත් පස්වෙනි මිහිඳු රජුවන්ගේ පිළිබඳ සෙල්ලිපි කියවලා බැලුවහම ස්වාමීන් වහන්සේලා මගින් රාජ්‍ය මූල්‍ය පාලනය ඔඩිට් කරලා තියෙනවා කියන එක, ඒ කියන්නේ විගණනය කරලා තියෙනවා කියන එක ඒ සෙල්ලිපිවල තැන්පත් තියෙනවා. ඒක විගණනය කරලා ඒක මංජුසාවක තැන්පත් කරා එළිය කිවිලි කියන එක ඒ සෙල්ලිපිවල මිහින්තලාවේ තියෙන සෙල්ලිපිවලින් සඳහන් වෙනවා. ඒ කියන්නේ අපේ රටේ මේ විගණනය කියන එකට ලොකු ඉතිහාසයක් තිබ්බා. හැබැයි ප්‍රශ්නේ උනේ කාලේ යන්න යන්න මේ විගණනය කියන එක පිළිබඳ අවධානය රාජ්‍යයක් නොසලකා හැරීම නිසා ඒක එදා තිබිච්ච තත්ත්වෙටම තවත් පැවත්වාගෙන වීම නිසා සංකීර්ණ වූ මේ සමාජය තුළ නොයෙකුත් වංචා රාජ්‍ය මුදල් වංචා වෙන්න සීග්‍රයෙන් වැඩි වෙන්න පටන් ගත්තා. ඒක ඒ හේතුව අර විගණනය කිරීම කියන එක ස්වාධීනව විගණනය කිරීම දැන් පස්සෙනි මිහිඳු රජුරුවන්ගේ කාලේ සංඝයා වහන්සේලා නැත රජුරුවන්ට තිබ්බ කණ්ඩායමක් තමංග හිතයිෂුව පත් කරන්න මේව විගණනය කරන්න මේව පරීක්ෂා කරන්න නමුත් ගෞරවනීය සංඝයා වහන්සේලාට බාර දීලා තිබ්බා රාජ්‍ය ආදායම වියදම බලලා මේව චෙක් කරලා පරීක්ෂා කරලා බලලා ඒවා පිළිබඳ වාර්තාවක් දෙන්න ඒ වාර්තාවේ පිටපතක් මංජු ශාවක තැම්පත් කරන්න ඕනි. කනි කොයි කාලේ හරි බැලුවොත් නිකන් ඒ කාලේ හැටියට හොඳ ස්වාධීන විගණනයක් රටේ සිද්ධ වෙලා තියෙනවා. නමුත් මේ විගණනය කිරීම අර අධිකරණ පද්ධතිය මේ රටේ තිබ්බා වගේ විගණනය කිරීම කියන එකත් වෙනස් වෙන්නේ නැතුව ඒක වෙනස්ුන්නේ නැහැ. රට කොච්චර සංකීර්ණභාවයකට පත් වුණත් ණය ගැනීම විවිධ හේතුන් වලින් රටේ මූල්‍ය පරිපාලනය වෙනස් වෙනකොට මූල්‍ය භාවිතය වෙනස් වෙනකොට මූල්‍ය ලබා ගැනීමේ ක්‍රමවේද වෙනස් වෙනකොට ඒ අනුව ශක්තිමත් වෙච්චි පුද්ගලයන්ගේ ජීවනය වෙනස් ජීවන රටාව වෙනස් වෙද්දී මිනිසුන්ගේ අදහස් ගති පැවතුම් වෙනස් වෙද්දී ඒ අනුව සංශෝධනය වෙන්නේ නැති විගණන ක්‍රමවේදයක් තමයි මේ රටේ කවුරුත් මේ ගැන ඇඟිලි ගහන්න හොයන්න බලන්න කියන්නේ හොරා රිසිසේ හොරකම් කළා රාජ්‍ය මුදල් ඒක හොරා දේශපාලනඥයෙක් වෙන්න පුළුවන් සමහර වෙලාවට රාජ්‍ය නිලධාරියෙක් වෙන්න පුළුවන් රිසිසේ හොරකම් කරන්න අවස්ථාව ඉඩකඩ තිබ්බා නමුත් අපි දන්නවා කොහොම වුණත් 1978 වෙනකොට මේක එකතු වුණා විගණන පනතක් කියන එක ව්‍යවස්ථා 153 154 කියන කේදෝලින් ඒක මේක එකතු වුණා විගණනය කළ යුතුයි මේ රටේ මූල්‍ය රාජ්‍ය මූල්‍ය පාලනය එතකොට ව්‍යවස්ථාවේ තියෙනවා 148 වන ව්‍යවස්ථාවේ තියෙනවා රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතුවන්නේ මේ ගැන සැලකිල්ලට අරන් තියෙන 1978 ව්‍යවස්ථාව තුලත් හැබැයි ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදයක් නිර්මාණය වුණේ නැහැ ඒ කියන්නේ සැකිල්ලක් තිබ්බා විගණනය කරන්න ඕනි පාර්ලිමේන්තුවට ගණන් දෙන්න ඕනි රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තුවට ගණන් දෙන්න ඕනි පාර්ලිමේන්තුවට ගණන් දෙනවා කිව්වහම රටේ ජනතාවට ගණන් දෙන්න ඕනි රාජ්‍ය මූල්‍ය කොහොමද භාවිතා කරන්නේ ණය ගත්තනම් කොච්චර ණය ගත්තේ ඒවෙන් කිච්චි දේවල් මොනවද ඒවා පාර්ලිමේන්තුවට ගණන් දෙන්න ඕනි නමුත් මෙම ඕනි කියලා තිබ්බට ඒ සඳහා වැඩපිළිවෙලක් යාන්ත්‍රණයක් මේ රටේ නිර්මාණය කරන්න ලෑස්ති උනේ නැහැ 1977 දී වාමාංශික නායකයන් මේ ගැන කතා කළා බර්නාඩ් සොයිසමනි නායකයෝ මේ ගැන කතා කළා හැබැයි හීනකින්වත් හිතන්නේ නැතුව ඇති එක්සත් ජාතික පක්ෂය කියන දක්ෂිණාත්මක පක්ෂයකින් මේ රාජ්‍ය මුදල් අවභාවිතය නැති කරන්න ජනතාවගේ මුදල් මංගොල්ල කෑම නැති කරන්න මෙවැනි පනතක් මේ රටට හඳුන්වා දෙයි මේ රට ඉදිරිපත් කරයි මේ පනත ශක්තිමත් කරයි කියන එක එදා වාමාංශික නායකයෝ හිතන්න නැතුව ඇති ඒතරම් ඒ වෙනස කරන්නට අපිට හැකිවීම මම ඒකයි මම කිව්වේ අද දවස විශේෂයෙන්ම ස්වර්ණමය දවසක් වෙනවා ඉතිහාසයේ දිහා බැලුවම වංචා දූෂණ වලට රාජ්‍ය මුදල් මහජන මුදල් වංචා දූෂණ වලට තිත තියන්න ගත්තු ප්‍රබලම අවියක් විදිහට විශේෂයෙන්ම සඳහන් කරන්න පුළුවන් වෙනවා ගරු මූලාසනයේ රුඩ මන්ත්‍රීතුමනි මේ පනත මගින් ඔඩිට් කරන්නේ මොනවද මේ පනත මගින් විමර්ශනය කරන්නේ මොනවද මේ පනත මගින් රාජ්‍ය මුදල් සැකසුරුවම් සහිතව වියදම් කරනවද එහෙම නැත්නම් කාර්යක්ෂම භාවයක් තුළ මේ පනතුලින් බලනවා රාජ්‍ය මුදල් වියදම් කරනවද එහෙනම් පළදායි ආකාරයට රාජ්‍ය මුදල් යොදවන්නේ මේ ගැන විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ හොරකම විතරක් නෙමෙයි හොරා කෑවද කියන එක නෙමෙයි මේ ජනතාවගේ මුදල් අපිට අවුරුදු 4කට 5කට දෙනවා පාලනය කරන්න ජනතාවගේ මුදල් අපිට කෙටි කාලයකට දෙනවා බාරකාරත්වයක් දෙනවා අයිතිකාරත්වයක් නෙමෙයි බාරකාරත්වයක් දෙනවා මේ බාරකාරත්වය තුල අපිට ඕන ඕන විදිහට වැඩ කරලා අපේ බලය හදාගන්න දේශපාලන ගමන් මග යන්න නැත්නම් අපේ දරුවන්ගේ වත්කම් ටික හදන්න එහෙම යන ඒ ජනතා මුදල් අවභාවිතයට පත් කරනවද කියන එක ඒකයි කිව්වේ සැකසුරුවම්මින් පාවිච්චි කරනවද ජනතා මුදල් එහෙමනම් යම් කාර්යක්ෂමතාවයක් තියනද මේක මීට වඩා හොඳ දෙයක් කරන්න බැයි ජනතා මුදල් වලින් එහෙම නැත්නම් ඒක පළදායි දේ කර දේ රටට කොච්චර වැඩදායිද දැන් හම්බන්තොට වරාය හැදුවට ණය ගත්තට මේක රටට කොච්චර ප්‍රතිඵල දායකයිද මේකෙන් නැත්නම් නොරච්චල් විදුලි බලාගාරයේ හැදුවට මේක රටට කොච්චර වැඩදායිද මේ විදුලි බලාගාරයේ හදපු මුදල් වියදම් කරපු විදිය එහෙම වැඩදායි කියලා හිතුවනම් ඒකිනේ ඉංජිනේරුවෝ කියන්නේ නැහැ අපි ඉල්ලපු මැෂින් එක නෙමෙයි ආවේ වෙන මැෂින් එකක් කියලා ඉංජිනේරුවෝ කියනකොට ඒකන මේ පනත තිබ්බනම් පරීක්ෂා කරන්න අපිට තිබ්බා රටට තිබ්බ ස්වාධීනව ඒක ජනාධිපතිතුමාගේ අතකොලුවක් නෙමෙයි අගමැතිතුමාගේ අතකොලුවක් නෙමෙයි ඇමතිතුමාගේ අතකොළුවක් නෙමෙයි ස්වාධීනව පාර්ලිමේන්තුවේ වග කියන විදිහට මේ කොමිෂන් සභාව මගින් කටයුතු කරන්න පුළුවන්. එතකොට දැන් අද නඩු තීන්දුව වෙන්නේ අධිකරණයේ අගමැතිතුමාට ජනාධිපතිතුමාට ඕන විදිහට නඩු තීන්දුව වෙන්නේ. අද කොච්චර ස්වාධීනව රජයට විරුද්ධව නඩු තීන්දුව වෙනවා. එතකොට මේ වගේ ස්වාධීන ආයතනයක් නිර්මාණය කළා රාජ්‍ය මූල්‍ය පාලනය කරන්න ගත්තු පියවර දේශපාලන වශයෙන් අවාසියක් වෙන්න පුළුවන්. නමුත් රටක් වශයෙන් යන ඉදිරි ගමන ඉතාත්ම ශක්තිමත් වෙන වංචාව දූෂණයෙන් තොර රටක් නිර්මාණය කරන්න යන ගමන සාර්ථක වෙනවා.
දුවර්තා විනාඩි දෙකක්.
එහෙනම් මම විශේෂයෙන් කියනවා මේවා පාලනය කරද්දී රාජ්‍ය සම්පත් රාජ්‍ය ණය රාජ්‍ය සම්පත්කම් රාජ්‍ය සතු දේපල ණය ගෙවන දේවල් රාජ්‍ය අය 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 ආදායම වේදන් කරනවා මේ හැමදේම මේකට අයිති වෙනවා. ගරු මූලාසනයේ රුඩ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම මම කියනවා මේ පනත ගේන්න උත්සාහ කළා රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදා 2003 2002 ආණ්ඩුවේදී. පහුගිය ආණ්ඩුව අපිට තිබෙන වෙලාවේ මේ පනත ඉදිරිපත් කළා. ඒ පනත සිවිල් සංවිධාන ඒකෙන් පාර්ලිමේන්තුවේ ඇමතිතුමන්ලගේ අමාත්‍යාංශ මේවත් එක සාකච්ඡා කරලා මේ පනත ගෙනාවා. නමුත් අපේ අවුරුදු කාලයේ කෙටිවීම නිසා ඊළඟට ඊළඟ ආණ්ඩුව මේක ක්‍රියාත්මක කළේ නැහැ. විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා කිව්වා මේක තව අදහස් හොයන්න ඕනේ තව මේක සාකච්ඡා කරන්න ඕනේ මේකට එදා ආණ්ඩුව කිව්වා තවත් මේක ගැන හොයන්න ඕනේ තවත් මේක බැරෑරුම් කරන්න ඕනේ කියලා මේ පනත හමස් පෙට්ටියට දැම්මා. මේක ගිනාවේ නැහැ. ආයිත් එක්සත් ජාතික පක්ෂේ ආණ්ඩුවක් නැත්නම් මෛත්‍රී ජනාධිපතිතුමාගේ රනිල් අගමැතිතුමාගේ ආණ්ඩුවක් එනකල් අපිට සිද්ධ වුණා මේ එදා 2003 න් පස්සේ හමස් පෙට්ටියට දාපු මේ පනත ආයි කරලියට ගේන්න සිද්ධ වුණා. ඊට පස්සේ දින 100 අපේ පොරොන්දුවක් වුණා අපි විගඩට පනත ගේනවා. මේ අපිට යහපාලනයක් රටේ නිර්මාණය කරන්න කියලා ජනතා බලය දුන්නේ. යහපාලනයක් නිර්මාණය කරන්නේ කොහොමද? රාජ්‍යයේ ඉහළ නිලධාරීන් රාජ්‍ය දේශපාලඥයන් රටේ සල්ලි හොරගම් කරද්දි ණයක් ගන්නකොට ණයේ කොටසක් හොරගම් කරද්දි දැන් Sunday Times සංගරාව කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවට සල්ලි දීපු විදිය. ඒතකොට චීනෙන් ගෙනල්ලා වරාය හැදුවට වරායට කොච්චර වියදම් කළාද සාක්කුවට කොච්චර ගියාද කියන එක කියනවා. දේශපාලන යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා ඊළඟ අවුරුද්දේ බලය ලබා ගන්න හම්බන්තොට වරායට ගත්තු ණයෙන් කොච්චර වියදම් කළාද කියලා Times සංගරාව කියනවා. නමුත් අද අපි කියනවා මේක කැලෑපත්‍රයක් කියලා. අපේ කට්ටිය කියන මේක කැලෑපත්‍රයක්. එහෙම නැත්නම් මේ මාධ්‍ය වේදින්ට අර ලංකාවේ ලසන්ත වික්‍රමතුංගලට වගේ එහෙම නැත්නම් එක්නැලිගොඩලට වගේ උපාලි මැතිතුමාට වගේ තර්ජනය කරන උඹ මරණවා આવොත් ලංකාවට කියලා. ආණ්ඩුව අපේ උනත් යහපාලන ආණ්ඩුව තිබත් තාමත් අර කොල්මන් අවතාර මේක ඉන්නවා පහුගිය ආණ්ඩුවේ. ඉතින් ඒව අපිට ආරක්ෂා කරන්න තියෙනවා. එහෙනම් මම කියනවා ඒ දින 100 වැඩපිළිවෙලේ දීපු පොරොන්දුවක් මේ 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 ජනතාවගේ මුදල් අයිතිවාසිකම ආරක්ෂා කරගන්න දීපු පොරොන්දුවක් ඒ වගේම තොරතුරු දැනගෙන මේ පනත අපි දුන්නා ස්වාධීන කොමිෂන් සභාව අපි තීන්දුව කළා දුන්නා ඒ වගේම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අද උද්ඝෝෂණ තියෙනවා ආණ්ඩුව විරුද්ධව වැඩ කරනවා නම් ගමේ ජනතාව නැගිටින්නලා අයිතිය දුන්නා එදා වගේ වෙඩි තියලා මරන්නේ නැහැ ජනතාව මරන්නේ නැහැ ඒකින්ද ආයිත් මේ රටේ ණය ගන්නකොට පෙන්නුවාම හුඹසක් ඕකට ජනතාව රවටෙන්න ඕනේ නැහැ. මේ ණය පාවිච්චි කළේ මොනවටද? මේ සල්ලි ඔක්කොම ලංකාවට ආවද? නැත්නම් සීසෙල්ස් වල තිබිච්ච දුබායි වල තියෙන ගිනුම් වලටද මේ සල්ලි ගියේ? ඒවා ස්වාධීනව පරීක්ෂණ කරන්න ආයතනයක් නිර්මාණය කරන්න ගෙනාව පනතක් විදියට සැලකමින් අවස්ථාව ලබා දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.
මේ ළඟට ලසන්ත අලගියවන්න ගරු ඇමතිතුමා උතුමාට විනාඩි 18ක් කාලයක්
මූලාසන අරුඩ ගරු මන්ත්‍රීතුමනි අද ඉතාමත් සතුටු වෙනවා අපේ රටේ ඉතාමත් වැදගත් පනතක් විවාදයට ගැන මේ අවස්ථාවේදී කරුණු කීපයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව ඉතාමත් සතුටු වෙනවා විශේෂයෙන්ම අද මේ ගෙනෙන් ලබන පනත මගින් විගණන කොමිෂන් සභාවත් විගණන සේවයත් ඒහා අනුශාංගික තිබෙන ඒ කටයුතුත් නීතිමය රාමුවකට ගෙන ඒම තමා විශේෂෙන්ම සිද්ධ වෙන්නේ. මේක සමහර විට ඇතැම් අය මේ පිළිබඳව වැරදි අර්ථකථන නිරූපණය කරමින් තවත් මේ රටේ සංවර්ධන ක්‍රියාවලිය ඇනහිටීම සඳහා ගේන පනතක් විදිහටත් සමහරු කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. එක වැරදි මතයක්. සමහර අය කියනවා මට ඇහිලා තිබෙනවා දැනටමත් අපේ රටේ නීති රීති තිබෙනවා චක්‍රලේඛන තිබෙනවා මේ පනත තුලින් රාජ්‍ය නිලධාරීන් බිය වෙයි රාජ්‍ය නිලධාරීන්ට වැඩ කරන්න පුළුවන්කමක් නැති වෙයි එම නිසා මේක රටේ සංවර්ධන ක්‍රියාවලියට බාධාවක් කියලත් සමහර අය කියනවා මාධ්‍යවලත් මට ඇහිලා තිබෙනවා මේක වැරදි මතයක් අපේ රටේ පරිපාලන සේවය නිලධාරීන් කෙරෙහි මම දකින්නේ සුබවාදීව. නිදහසෙන් පස්සේ අපේ රට මේ දක්වා යම් දියුණුවක් අත්පත් කරගෙන තිබෙනවා නම් අපි ගත්තොත් සමාජ ආර්ථිකමය කරුණු පැත්තෙන් අධ්‍යාපනය සෞඛ්‍ය ලෝකයේ දියුණු රටවල් මට්ටමටම අපේ රට දියුණු වෙලා තිබෙනවා. ඉතින් මේ දියුණුව ලබාගත්තේ හුදෙක්ම දේශපාලනඥයින් නිසා පමණක් නෙමෙයි. රාජ්‍ය නිලධාරීන් කැප වෙලා කටයුතු කරලා තමා මේ දියුණුව ලබා ගැනීමට එක හේතුවක් වුණේ. ඒ වගේම අපේ රටේ ග්‍රාමීය සෞඛ්‍ය ගත්තොත් ප්‍රාථමික අධ්‍යාපන සෞඛ්‍ය ක්‍රියාවලිය ගත්තොත් පවුල් සේවිකාව රාජ්‍ය නිලධාරී විදිහට ගෙන්ගෙට ගිහිල්ලා දැනුවත්භාවය ලබා දීලා තමයි මේ ප්‍රගතිය ලබාගෙන තිබෙන්නේ. මෙවැනි අතිමහත් බහුතර නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රතිඵලගත්තු රාජ්‍ය නිලධාරීන් පිරිසක් කැපවෙලා කටයුතු කරන අතර අපි පිළිගත යුතුයි දේශපාලනඥයින් වගේම රාජ්‍ය නිලධාරීන් සමහරත් සුළු පිරිසක් ගේ ඒ වැරදි ක්‍රියාමාර්ග නිසා මේ රටේ සංවර්ධනය දියුණුව අඩාල වෙලා තිබෙනවා කියන එකත් අපි තේරුම් ගත යුතුයි. එම නිසා මේ රටේ සමස්ත රාජ්‍ය නිලධාරීන්ගෙන් අතිමහත් බහුතරයක් නියෝජනය කරන අවංක හොඳ රාජ්‍ය නිලධාරීන් මේ විගණන පනතට බය වී යුතු වන්නේ නැහැ. මේක තමයි ඇත්ත යථාර්ථය. එම නිසා සුළුතරයකගේ වුමනාවට අපි බය වී යුතු වන්නේත් නැහැ. මේක තමයි අපි තේරුම් ගන්න ඕනේ. එම නිසා මම පෞද්ගලිකව දකින්නේ මේ විගණන පනත ගෙනීම වර්තමාන සිදුවෙන රටේ සිදුවෙන දේවල් දිහා බලපුවාම දේශපාලනඥයින්ගෙත් රාජ්‍ය නිලධාරීන්ගෙත් ආරක්ෂාව මේ තුලින් ශක්තිමත් කරගන්න පුළුවන්කමක් ලැබෙනවා කියන එකයි මම පෞද්ගලිකව මේ පනත දිහා දකි. ඒ වගේම ජනතාවගේ මුදල් වලින් උපරිම ප්‍රයෝජනයක් රටට ලබා ගන්න පුළුවන්කමක් ලැබෙනවා කියන එකයි මගේ විශ්වාසය. අද අපි දකින සමහර සිද්ධීන් අපි දකින්න කැමති නැහැ. දේශපාලනඥයින් විවිධ වැරදි වලට හසු වෙලා විවිධ දඬුවම් ලබනවා අපි ඒවා දකින්න කැමති නැහැ. අපි නිලධාරීන් විවිධ වැරදි වලට හසු වෙලා දඬුවම් ලබනවා නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප අහිමි වෙනවා නිලධාරීන්ගේ තිබෙන පෞද්ගලික දේපල විකුණලා නීචිත්වයෙන්ට සල්ලි ගෙවන්න අද සිද්ධ වෙලා තිබෙනවා බන්ධනාගාරගත වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේවා සිද්ධ වෙලා සිද්ධ වෙන්නේ විශේෂයෙන්ම ඒ නිලධාරීන් විදිහට කටයුතු කිරීමේදී සිදුණු අඩුපාඩුකම් නිසායි. සමහර විට නොදැනුවත් වෙන්න පුළුවන්. සමහර විට වංචා සහගත චේතනාවෙන් වෙන්න පුළුවන්. මේ දෙකම නීතිය ඉදිරියේ මං හිතන්නේ එක සමානයි. එම නිසා මෙවැනි පනතක් ගැනීම තුළින් අපි විශ්වාස කරන්නේ අපේ රටේ රාජ්‍ය මූල්‍ය රාජ්‍ය ආයතනවල මූල්‍ය කටයුතු විධිමත් කිරීමට අවස්ථාව උදා වෙලා ඉදිරි අනාගතයේදී දේශපාලඥයන්ට වෙන්න පුළුවන් නිලධාරීන්ට වෙන්න පුළුවන් අද අපි අමහිරිව දකින්ට ලැබෙන සිද්ධීන් ඉදිරියේදී ඇති නොවේ කියන විශ්වාසයක් තමා මා තුළ තිබෙන්නේ. එම නිසා මේක රටේ සංවර්ධනයට බාධාවක් වෙන්නේ නැහැ. අවංකව කටයුතු කරන නිලධාරීන් මොනම ආකාරයකටවත් මේ පනතට දිය යුතු වන්නේ නැහැ. මේක තමා ඇත්තේ යථාර්ථය. එම නිසා විශේෂයෙන්ම ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා විදිහටත් පොදු ව්‍යාපාර කාරක සභාවේ අවුරුදු 14 අද දක්වාම සමාජිකයෙකු විදිහටත් අපට මේ රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය ආයතනවල සිදුවන කටයුතු පිළිබඳව අපට අත්දැකීම් තිබෙනවා. මොනවද සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳව. පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපතිවරයා විදිහට සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීතුමා මේ සංශෝධන ඉදිරිපත් කළේ අපි මුහුණ දීපු අත්දැකීම්. මේක තමයි ඇත්ත යථාර්ථය. ඒ වගේම විගණකාධිපතිවරයා ශක්තිමත් කිරීම, විගණන කොමිෂන් සභාව ශක්තිමත් කිරීම, විගණකාධිපති දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීම, මේක වැරදි විදිහට අර්ථ දක්වන්න හොඳ නැහැ. වර්තමාන විගණකාධිපති ගාමිණී විජේසිංහ මහත්මයා ශක්තිමත් කිරීමක් නෙමෙයි, විගණකාධිපතිවරයා ශක්තිමත් කිරීමක් නෙමෙයි, විගණන කොමිෂන් සභාව ශක්තිමත් කිරීමක් නෙමෙයි, මේ ශක්තිමත් කිරීම පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමක් විදිහටයි අපි දැකිය යුතුවන්නේ. ඇයි එහෙම කියන්නේ? අපි පාර්ලිමේන්තුවෙන් හැම අවුරුද්දකම අයවැය මගින් මුදල් වියදම් කරනවා. මුදල් වියදම් කරලා විගණකාධිපතිවරයා විසින් අපි පාර්ලිමේන්තුවෙන් වෙන් කරපු මුදල් ඒ රාජ්‍ය ආයතන නිසි පරිදි පාර්ලිමේන්තුවම සකස් කරපු නීති රීති වලට අනුව ඒ අදාළ අමාත්‍යාංශ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරපු චක්‍රලේඛන වලට අනුව ඒ මුදල් වියදම් කළාද කියලා බලලා නැවත පාර්ලිමේන්තුවට විගණකාධිපතිවරයා වාර්තාවක් සෑම අවුරුද්දකම ඉදිරිපත් කරනවා. එතකොට පාර්ලිමේන්තුව එක්කහු වෙලා අනුමත කරන මේ ප්‍රතිපාදන මුදල් අයවැය මුදල් නැවත පාර්ලිමේන්තුවම තමා බලන්නේ නිසි පරිදි මුදල් ඒ අදාළ ආයතන වියදම් කළාද කියන එක. එතකොට පාර්ලිමේන්තුවට තනියෙන් මේ කාර්යභාරය කරන්න පුළුවන්කමක් නැහැ. අපි අයවැය සම්මත කරනවා. මේ පාර්ලිමේන්තුව එක්කහ වෙලා අයවැය සම්මත කරනවා. අයවැය සම්මත කිරීම අපි මේ පාර්ලිමේන්තුව තුළ කටයුතු කළත් අපිට අපි අනුමත කරන මුදල් හරිහැටි රාජ්‍ය ආයතන මුදල් වියදම් කළාද කියලා බලන්න අපි බලන්නේ විගණකාධිපතිවරයාගේ වාර්තාව අනුව. අපි විගණකාධිපතිවරයාගේ වාර්තාව 100%ක්ම පිළිගත යුතුයි කියලා සම්ප්‍රදායක් නීතියක් නැහැ. ඒ අදාළ කරුණු සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ඉදිරිපත් කරන වාර්තාව පිළිබඳව අදාළ නිලධාරීත් කැඳවලා අවසාන තීන්දුව තීරණය ගන්නේ ජනතාව නියෝජනය කරන මහජන නියෝජිතයන් විදිහට අපි. මේක තමයි ඇත්ත යථාර්ථය. එම නිසා අපිට මේ කටයුතු විගණකාධිපතිවරයා මේ කරන කටයුතු එතුමා අවසානයේ කොහටද තව වාර්තා කරන්නේ? පාර්ලිමේන්තුවට එතුමා වාර්තා කරන්න ඕන. විගණකාධිපතිවරයා අවුරුද්දක් තුළ කරන කටයුතු ඊළඟ අවුරුද්දේ මාස 10ක් ඇතුළත මේ පාර්ලිමේන්තුවට වාර්තා කර යුතුයි. ඒ හින්දා නව පනත තුළ විගණකාධිපතිවරයා යම් හේකින් අධිභාරයක් වැරදි විදිහට කරලා තිබෙනවනම් මේ පාර්ලිමේන්තුවට අවස්ථාව තිබෙනවා ඒ පිළිබඳව බලන්න විගණකාධිපතිවරයාගේ වාර්තාවේ කාර්ය සාධනය බලන්න. එම නිසා ගරු සුනිල් හඳුන්නේත්ති මන්ත්‍රීතුමාගේ සංශෝධන වලට ගිණුම්කාරක සභාවේ සභාපතිවරයා විදිහට මමත් අනුමත කරන ඒ සංශෝධන. මේවා විය යුතු සංශෝධන. අපි විගණන පනතක් ගේනවා කියලා නමට විගණන පනතක් ගෙනීම තුලින් බලාපොරොත්තු වෙන අරමුණ ඉටු කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. හැබැයි සතුටු විය යුතුයි මෙහෙම හෝ පනතක් නොමැති අවස්ථාවක මෙහෙම හෝ පනතක් ගෙනීම අපි සතුටු විය යුතුයි. සතුටු විය යුතුයි. එතකොට මේ පාර්ලිමේන්තුවට කලින් ඉදිරිපත් කරපු පනත ඇයි සංශෝධනය කරන්න බලපාන කරුණු අපි රටට කියන්න ඕනේ. මේ උදාහරණයක් විදිහට ලක්ෂයක් ඒ තිබපු මුදල ඇයි අපි 5000ට අඩු කරන්නේ? අපි රටේ ජනතාව දැනගන්න ඕනේ. මේ ලක්ෂය 5000ට අඩු කිරීම පිළිබඳව අදහස් ඉදිරිපත් කරන අය රටට කියන්න ඕනේ. එතකොට අපිටත් අපි දකින පැත්ත වැරදි නම් අපිත් සූදානම් නිවැරදි කරගන්න. ඇත්ත කතාව. අපි කියන්නේ නැහැ අපි කියන දේ හරි කියලා. අපි කියන දේ කියන්න ඕනේ කියන තැන නැහැ. ඉතින් එම නිසා අපි මේ විගණන පනත සැබෑ යථාර්ථයක් බවට පත් කරගන්න විගණකාධිපතිවරයා සහ විගණන කමිෂන් සභාව ශක්තිමත් කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. එසේ ශක්තිමත් කළහොත් පමණයි මේකේ සැබෑ පරමාර්ථය අරමුණු අපට ඉටු කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. මේක විගණකාධිපතිවරයා විගණකා දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීම ඒ දෙපාර්තමේන්තුව කොමිෂන් සභාව ශක්තිමත් කිරීමක් නෙමෙයි පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමක් කියන එක අපි අවබෝධ කරගත යුතුව තිබෙනවා. මේක තමයි ඇත්ත යථාර්ථය. එම නිසා අපි මේ පිළිබඳව 2015 පාර්ලිමේන්තුවට පනත ඉදිරිපත් කළා. කැබිනට් එක අනුමත කළා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැහැ. ඊට පස්සේ මේ පිළිබඳව විවිධ සංවාද ඇති වුණා. ක්‍රියාත්මක කළා. නමුත් මේවා විවිධ හේතුන් නිසා ප්‍රමාද වුණා. අතිගරු ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා. ප්‍රමාද වෙලා හෝ අපි සතුටු වෙන්න ඕනේ මේ පනත මේ ආකාරයෙන් ගෙනීමට අවස්ථාව ලැබීම පිළිබඳ. ජනාධිපතිතුමාටත් අග්‍රාමාත්‍යතුමාටත් අපි ස්තුතිවන්ත වෙන ඕන ප්‍රමාද වෙලා හරි. මේ පනත මේ ආකාරයෙන් ගෙනීමට කටයුතු කිරීම පිළිබඳව දැන් අපිට තිබෙන්නේ හැබැයි මේ සංශෝධන ඉදිරිපත් කරනවා කියලා මේක නැවත කල් දාන්න පුළුවන්කමකුත් නැහැ. මේක කල් දැමිය යුතු වන්නේත් නැහැ. නමුත් මේ ඉදිරිපත් කරපු සංශෝධන අපිට අනවශ්‍යයි කියලා අපිට අහක දාන්න පුළුවන්කමකුත් නැහැ. අහක දැමිය යුතු වන්නේත් නැහැ. මේ පිළිබඳව අපි තීරණයක් අනිවාර්යයෙන්ම ගත යුතුයි. ඒ වගේම අපි දන්නවා අපේ කාරක සභාවල් වලට පාර්ලිමේන්තුවේ සතු බලතල නිසා නිලධාරීන් සහභාගි වෙනවා. නමුත් විවිධ අය මේ සහභාගි වෙන්නේ අපි කියු පළියට 100%ක්ම සහභාගි වෙනවා කියලා කියන්නේ නැහැ. සමහර අය විදේශ රටවලට යනවා අපේ කාරක සභාවල වලට කැඳෙව්වට පස්සේ. මේක මේ 100%ක්ම නෙමෙයි 10%ක් විතර 90%ක්ම නිලධාරීන් අපේ කාරක සභාවල් වලට පැමිණෙනවා. නමුත් සමහර නිලධාරීන් රෝහල් ගත වෙනවා අපේ කාරක සභාවල් වලට කැඳවුවාම. කැඳවලා වෛද්‍ය වාර්තා එවනවා. ඉතින් අපේ කාරක සභාව අනන්තවත් අවස්ථා තිබෙනවා. ඒ නිසි නිලධාරීන් මේ කාරක සභාවට ආවේ නැති වුණාම ඒ පැමිණෙන නිලධාරියා මොකද්ද කියන්නේ? අහවල් නිලධාරියාගෙන් අහලා මේක වාර්තා කරන්නම් කියලා කියනවා. එතකොට මේ ක්‍රියාවලිය සාර්ථක වෙන්නේ නැහැ. එම නිසා විගණකාධිපතිවරයාට ඒ විගණකාධිපතිවරයා අවශ්‍ය කරන නිලධාරී කැඳවීම අනිවාර්ය මේ බලය ලබා දිය යුතුයි. ලබා දිය යුතුයි. එහෙම බේරෙන්න අවශ්‍යතාවයක් ඇති වෙ යුතු වන්නේ නැහැ.
ඔබතුමාට තව විනාඩි දෙකක් කාලයක්
තියෙනවා. ඔව්. එම නිසා මේ පිළිබඳව විශේෂම අභ්‍යන්තර විගණනේ විගණන කමිටු අපට අනන්තවත් උදාහරණ තිබෙනවා. මේ රටේ අභ්‍යන්තර විගණනය විගණන කමිටු මේ විගණන කමිටු කැඳවපුවාම ආයතනයක සිදුවෙන අඩුපාඩුකම් නිවැරදි වෙනවා. අපි මේවා තවත් ධෛර්යමත් කරන්න ඕන, මේවා ශක්තිමත් කරන්න ඕන. මේ විගණන කමිටුවක් කැඳවීම නිලධාරීන්ට කරන හිරිහැරයක් නෙමෙයි, ඒ ආයතනයට කරන හිරිහැරයක් නෙමෙයි, සංවර්ධන ක්‍රියාවලියට කරන බාධාවක් නෙමෙයි. අවුරුද්දට විගණන කමිටු 4යි කැඳවන්න ඕනේ ආයතනය. මේ විගණන කමිටු කැඳවීම තවත් ශක්තිමත් කළ යුතුයි, අනිවාර්ය කළ යුතුයි. ඒ වගේම අභ්‍යන්තර විගණනය තවත් ශක්තිමත් කළ යුතුයි, අනිවාර්ය කළ යුතුයි. මෙවැනි දේවල් ශක්තිමත් කිරීම නිලධාරීන්ට ගැටලුවකින් තොරව කටයුතු කිරීම සඳහා අවස්ථාව ලැබෙනවා මිසක වෙනත් කරදරයක් එවැනි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක අවබෝධ කරගන්න ඕනේ. එම නිසා අපි සෑම විටම අපි උත්සාහ කරන්නේත් අපි දකින්නේ ඇයි මෙවැනි දේවල් නීති රීති ගෙන්නේ. අපි දන්නවා තිබෙන අත්දැකීම් අනුව රාජ්‍ය මුදල් විවිධාකාරයෙන් අවභාවිතා සිද්ධ වුණාට පස්සේ, වංචාවන් දූෂණයන් සිද්ධ වුණාට පස්සේ කොපමණ පශ්චාත් පරීක්ෂණ කළත්, කොපමණ වාර්තා ඉදිරිපත් කළත්, ඒ නැති වුණු මුදල්වල නිසි පලදායකත්වයක් රටේ ජනතාවට ලැබෙන්නේ නැහැ, රටට ලැබෙන්නේ නැහැ. ඒ හින්දා හොඳම දේ තමා අඩුපාඩුකම් නොවන පරිදි මේවා සිද්ධ කරගන්න පුළුවන් නම් ඒක තමා හොඳම දේ. ඉතින් එම නිසා මෙවැනි විගණන පනත ගෙනීම තුළින්, අභ්‍යන්තර විගණනය ශක්තිමත් කිරීම තුළින්, ඒ වගේම විශේෂයෙන්ම විගණන කමිටු ශක්තිමත් කිරීම තුළින් මේ ආයතනවල සිදුවෙන අඩුපාඩුකම් අඩු වෙනවා. අඩු වුණාන් පස්සේ ඒ මුදල් වලින් උපරිම ප්‍රයෝජනයක් රටට ලැබෙනවා. නිලධාරීන්ට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. එම නිසා අපි මේ පිළිබඳව අවංකව අපි හිතලා බලලා අපි කටයුතු කළ යුතුව තිබෙනවා. මම නැවත නැවත සඳහන් කරන්නේ මේ විගණන පනත ගෙනීම තුලින් පාර්ලිමේන්තුව තමයි අපි ශක්තිමත් කරගන්නේ කියන එක අපි අවබෝධ කරගෙන මේක තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා අපි සියලුම දෙනාම පක්ෂභේද වලින් තොරව අපි ඒ සහයෝගය දායකත්ව දෙමුයි කියන ඉල්ලීම කරමින් අපේ සුනිල් හඳුනිගත් සභාපතිතුමාගේ සංශෝධන වලට අපේ සහයෝගයත් අපි ලබා දෙන බව සඳහන් කරමින් නිහඬ වෙනවා. ස්තුතියි.